Honorable Patli Champika Ranawaka, you have 19 minutes.
Garu Mulasana Rud Mantri Tumani.
The please, Honorable Dolavatta to the chair.
ගරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි අපි කවුරුත් දන්න ඕනම රාජ්‍යයක පදනම පවතින්නේ ඒ රාජ්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යන යන්නට ආරක්ෂක අංශවලට තිබෙන හැකියාව මත එම නැත්තං එයින් ඇතිවෙන අස්ථාවරත්වය විසින් ආර්ථිකය සමාජය ඇතුළු සමාජ සියලුම ක්‍රියාදාමයන් අවු ජාලයක් බවට පරිවර්තනය වෙන ඒ අනුව රාජ්‍යයක පදනම වෙච්ච මේ ආරක්ෂක ශේෂ්ත්‍රයේ එකට වෙනත් ශේෂ්ත්‍ර ගණනාවකුත් අද එකතු වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් අද මේ පාර්ලිමේන්තුවේ කරන විවාදයට සම්බන්ධ වීම ගැන මම සතුටු වෙනවා ඒ වගේම අපේ රටේ ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් මතු වුණා ඇත්තටම ඒ ප්‍රශ්නේ තමයි අපේ රටේ ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා ඒ වගේම ආණ්ඩුවේ නායකයා විධායකයේ නායකයා සේනාධිනායකයා නමුත් ඔහුට මේ ආරක්ෂක අමාත්‍යාංශය පවත්වගෙන යන්න පුළුවන්ද බැරිද කියන එක මේ ව්‍යවස්ථා සංශෝධන වලින් ප්‍රශ්නයක් හැටියට පැන නැගුණා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිබඳ විවරණයකුත් ලබා දුන්නා. කෙසේ නමුත් දැන් එවැනි ගැටලුවක් නැතුව රටේ සේනාධිනායකයාට රටේ ආරක්ෂක ශේෂ්ත්‍රය මෙහෙයවීමට අමාත්‍යවරයෙක් හැටියට හැකියාව ලැබීම මෙතෙක් කලක් තිබිච්චේ අවිනිශ්චිතභාවයට විශාල ඒ අවිනිශ්චිතභාවය තුරන් කරන්නට විශාල හේතුවක් බවත් ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම මම මේ අවස්ථාවේදී අපේ අභිනවයෙන් පත්වෙච්ච අපගේ රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා එතුමා පළපුරුදු නාවික හමුදා නිලධාරියෙක්. ඒ වගේම තමන්ගේ රාජකාරී අවස්ථාවේදී මේ රටේ ඒකීය භාවය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරපු නිලධාරියෙක්. එතුමා ගැන විවේචන ඉදිරිපත් කරන්න මේ අවස්ථාව නෙමෙයි එතුමාගේ කාර්ය සාධනය තව අවුරුද්දකින් තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඒ කටයුතු සාර්ථකව නිම කිරීමට තමන්ගේ ආරක්ෂක සේවාවන් වල විශේෂම ග්‍රාමාරක්ෂක සේවාවේ ඇතුළු ඇති කරපු ඒ වෙනස්කම් තමන්ගේ අපක්ෂපාතීත්වය පෙන්වා දීමට මේ අවස්ථාවක් කරගන්න හැටියට එතුමට කාරුණික ඉල්ලීමකුත් කරනවා. ඒ වගේම අපි දන්නවා මේ ආරක්ෂාව පිළිබඳ කාරණාවලදී ලෝකේ රටවල් ඒ ආරක්ෂක උපාය මාර්ගයක් අනුගමනය කරනවා. විශාල රටවල් අපි ගත්තොත් රුසියාව වැනි රටවල් ගොඩබිම් බලවේගයක් යනුව ගොඩබිම පදනම් කරගෙන ඒගොල්ලන්ගේ ආරක්ෂක වාතාවරණය ගොඩනගා ගන්නවා. කුඩා රටක් වුණත් මහා බ්‍රිතාන්‍ය නෙදර්ලන්තය වැනි රටවල් මුහුද පදනම් කරගෙන නාවික බලයක් හැටියට ගොඩනැගෙන්න කටයුතු කළා. මේ අර්ථයෙන් බැලුවාම ලංකාව ගොඩනැගිය යුත්තේ ආරක්ෂාව පැත්තෙන් ආර්ථිකය පැත්තෙන් ඒ වගේම කලාපීය පැත්තෙන් අනිවාර්යයෙන්ම නාවික බලයක් හැටියටයි. නමුත් අපේ නාවික ශේෂ්ත්‍රයට අපගේ අඩු අවධානයක් යොමු වෙලා තියෙනවා. අපේ රට වගේ 23 ගුණයකට ආසන්න ප්‍රමාණයක් අපට අපගේ බල ප්‍රදේශයේ හැටියට මුහුදේ අපට එක්සත් ජාතීන්ගේ ඒ ඩිලිමිටේෂන් ක්‍රියාදාමය තුල ලැබෙන නියමිතයි. එදා 2009 දී කාර්යාවලියට මමත් සහභාගී වුණා. ඒ අනුව මේ රට ඉදිරියට ගෙන යනවා නම් මේ ඉන්දියන් සාගරයේ අප පිහිටලා තියෙන වැදගත් ස්ථානය මත නාවික හමුදාව නාවික ශේෂ්ත්‍රය ප්‍රමුඛතාවය කරගත්ත ආරක්ෂක උපාය මාර්ගයක් අනුගමනය කළ යුතු බවම යෝජනා කරනවා. විශේෂයෙන්ම අපි දන්නවාද මේ මෑතදී සිදුවෙන ගෝලීය ගැටලු නිසා අපිට වෙච්ච ආරක්ෂක ප්‍රශ්න. එදා සෝවියට් සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදයේ අතර තිබිච්ච ගැටුමට අපේ රට මතුවීම නිසා 1980 ගණන් වල ඇතිවෙච්ච ඒ LTT ත්‍රස්තවාදී කැරලිකාරීත්වයට බරපතල ශක්තියක් ඒ ගැටුමත් එක්ක ලැබුණා. මොකද අපේ රාජ්‍ය ඇමරිකාවට පක්ෂපාතී විදේශ ප්‍රතිපත්තියක නියලිච්ච නිසා ජයවර්ධන ජනාධිපතිතුමා දැන් නැවත වතාවක් එවැනි ආරක්ෂක ප්‍රශ්නයක් මතුවෙමින් තියෙනවා. මේ මෑතදී අපි දැක්කා ක්වඩ් නමින් ක්වඩ්‍රලැටරල් සිකියුරිටි අරේන්ජ්මන්ට් එකක් බලගතු රටවල් හතරක් ක්‍රියාත්මක කළා. ඇමරිකා එක්සත් ජනපදයේ ඒ වගේම ජපානයේ ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව විසින් මේ ඉන්දියානු සාගරයේ චීන බලපෑම නතර කිරීම සඳහා ඒ සිදු කරන බව තමයි ප්‍රකාශ වෙන්නේ. ඒක ආසියානු නේටෝව හැටියට අඳුනාගෙන තිබෙනවා. අපි නැවත වතාවක් අර පරණ පරපුරුද්ද මත මේ බලකඳවුරු න්‍යායට අපි හසු වුණොත් අපි කුඩා රටක් හැටියට අපි අනිවාර්යයෙන්ම අපේ ස්වෛරීත්වයත් ඒ වගේම අපේ රටේ ස්ථාවරත්වයත් බිඳ වැටෙනවා මොකද ඒ බලගතු රටවල්වල යුදමය උපාය මාර්ගයේ කොටසක් හැටියට ඒ සීතල යුද්ධයේ කොටසක් හැටියට අපි පාවිච්චි වෙන්න ගියොත් අපි අනිවාර්යයෙන්ම ව්‍යසනයට පත් වෙන නිසා අපේ උපාය මාර්ගයේ ආරක්ෂක උපාය මාර්ගය අනිවාර්යයෙන්ම මධ්‍යස්ථ ආරක්ෂක උපාය මාර්ගයක් වෙන්න ඕනි අර සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අනුගමනය කරපු මේ ඉන්දියානු සාගර කලාපයේ සාම කලාපයක් හැටියට පවත්වාගෙන යාම වෙනුවෙන් මා හිතන අපේ සෑම රජයක්ම පක්ෂ විපක්ෂ සියලු දෙනාම කැපවිය යුතුයි නැත්නම් අපට ඒ ස්ථාවරත්වය ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ ඒ වගේම කනගාටුයි වුණත් කියන්න ඕනි නාවික හමුදාව මතු කරගෙන රටේ ආර්ථිකයේ සමාජයේ ගොඩනගෙන ශක්තියක් අපට 2009 ඒ ත්‍රස්තවාදයේ පරාජය කිරීමත් එක්ක ලැබුණා විශේෂයෙන්ම අපේ නාවික හමුදාව එදා අපිට ගොඩබිම් මාර්ගයේ අහිමි වෙලා තියෙන වෙලාවේ ත්‍රිකුණාමලය හරහා යාපනයට LTT ප්‍රහාර මැද්දේ මුහුදු කොටි ප්‍රහාර මැද්දේ සැපයුම් ජාලය කරගෙන ගියා අතිමහත් කීර්තියක් නාවික හමුදාවට මේ හරහා ලැබුණා ඒ හරහා අපට තිබුණා ඒ ප්‍රතිප්‍රහාරයන් එක්ක කොටි කොටි මුහුදු කොටි බලකායේ ප්‍රතිප්‍රහාරයන් එක්ක භාණ්ඩ හා සේවා ප්‍රවාහනය කිරීමේ ලබාගත් අත්දැකීම ජාත්‍යන්තරව භාවිතා කළා දවන්ත ව්‍යාපාරයක් බවට මේ කලාපේ නාවික ආරක්ෂක ක්ෂේත්‍රයේ අපේ නාවික හමුදාව යොමු කරන් නාවික හමුදාවේ කාර්යය කරගෙන ගියා නමුත් මොකද වුනේ 2012 දී පුජ්ජලික ජාවා අලංකාරයකට ඒ ව්‍යාපාරය පවරලා දීලා ඔහු කෙටි කලක් ඇතුළත රුපියල් මිලියන 10000කට වැඩි ප්‍රමාණයක් තමන්ගේ සාක්කුවේ දාගත්තා අපේ යහපාලන පාලනය ඇවිල්ලා තමයි ඒ නාවික හමුදාව විසින් ජීවිත පූජාවෙන් දිනාගත්ත ජාත්‍යන්තර ගෞරවය කොල්ලකාපු ඒ පුජ්ජලික ඒ ජාවා අලංකරුවන්ගෙන් නැවත නාවික හමුදාවට ඒ ශක්තිය ලබා දුන්නා ඉතින් පණ 50ත්වල තිබෙන ප්‍රශ්නත් වෙනස් කරලා අපගේ නාවික හමුදාව කීර්තිමත් ආකාරයට මේ නාවික ශේෂ්ත්‍රයේ දීවර ශේෂ්ත්‍රයේ ආරක්ෂක ප්‍රශ්නවලට අද සෝමාලියාවේ ඇතුළු ඒ ප්‍රදේශවල ගැටුම් අඩුයි ඒ මුහුදු කොල්ලකරුවන්ගේ බලපෑම් අඩුයි නමුත් තාමත් මේ කලාපයේ මේ ආරක්ෂක තත්ත්වයට මැදිහත් වීමට අපේ නාවික හමුදාවට හොඳටම අත්දැකීම් තියෙනවා හොඳටම ගෞරවය තියෙනවා ඒවා පුජ්ජලික ජාවා අලංකාරින්ට ගසා ගන්නට ඉඩ දෙන්න එපා කියන එක ඒක රටේ ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් ගසා ගන්නට ඉඩ දෙන්න එපා කියන ඉල්ලීම අපි කරනවා ඒ වගේම අපි දන්නවා අද අනුක්‍රමයෙන් මේ ලෝකයේ මේ යුදකරණය සන්නද්ධ සේවාවන් තාක්ෂණ විප්ලවයකට හසු වෙමින් තියෙනවා පසුගියදා ඉරානයේ ප්‍රධාන නැෂ්ටික විද්‍යාඥයා ඝාතනය කළා ඊට ප්‍රථම ඉරානයේ කුඩ් හමුදාවේ ප්‍රධානියා සොලමනි ඝාතනය කළා මේ ඝාතන දෙකම කිසිම මිනිස් ක්‍රියාවලියකින් සිදුවෙච්ච එකක් නෙවෙයි මේ ඝාතන දෙකම ස්වයංක්‍රීය ආකාරයෙන් සිදුවෙච්ච ප්‍රහාරයන්ගෙන් සිදු කරපු ඝාතන ඒ අනුව අපි මතක තබා ගත යුතුයි ඉදිරි කාලයේදී ත්‍රස්තවාදීන් ෆ්ලේමෝ අටවන්න එහෙම නැත්නම් පුජ්ජල ඝාතන කරන්න එහෙම නැත්නම් කඩාකප්පල්කාරී ක්‍රියා කරන්න ට්‍රාන්ස්ෆෝමර් පුපුරවන්න විතරක් නෙවෙයි ඩ්‍රෝන තාක්ෂණයෙන් ඒ වගේම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මගින් පරිගණක තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයෙන් එල්ල වෙන ප්‍රහාරයන් වලට සූදානම් විය යුතුයි රටේ ආරක්ෂක අංශ හැබැයි අපි මෙහෙම කිව්වම රටේ ඩිජිටල් තාක්ෂණයෙන් ආරක්ෂක අංශ ගොඩනගලා විරුද්ධ පාක්ෂිකයන්ගේ දුරකථන වලට අහුම්කම් දෙන්නේ විරුද්ධ පාක්ෂිකයන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් කඩාකප්පල් කරන්න යෙදවීම නෙමෙයි කළ යුත්තේ රටේ ජාතික ආරක්ෂාවට මූල්‍ය විනයට මූල්‍ය ආරක්ෂාවට තර්ජනයක් තියෙනවා නම් පරිගණක ක්ෂේත්‍රයෙන් අන්තර්ජාලයෙන් හෝ ඩ්‍රෝන තාක්ෂණයෙන් හෝ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ප්‍රහාර මගින් අපි සැලකිලිමත් විය යුතුයි මොකද ඉතාම බලගතු ආරක්ෂක තත්ත්වයන් තියෙන ඉරානයටත් තමන්ගේ ඒ ආරක්ෂාව සපයා ගන්න බැරි වුණා නම් අපටත් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙීමට අනාගතයේ සිදු වෙන්න පුළුවන් සෑම රටක්ම අද ඒ දෙසට යොමු වෙමින් තිබෙන නිසා අපේ ආරක්ෂක ක්ෂේත්‍රයත් ඊට අනුකූලව සකස් විය යුතුයි කියලා යෝජනා මම කරනවා ඒ වගේම මේ ආණ්ඩුව බලයට පැමිණීම ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයක් මුල් කරගෙන සහරාන්ගේ ප්‍රහාරයත් එක්ක අද මොකද සිදු වෙමින් තියෙන්නේ සහරාන්ගේ ප්‍රහාරය ඒ අවස්ථාවේ තිබිච්ච ආණ්ඩුවේ දේශපාලන නායකත්වය එහෙම නැත්නම් ආරක්ෂක හමුදාවලගේ නොසැලකිල්ලෙන් සිදු වුණා කියලා ඒ ඔස්සේ පරේක්ෂණ කරගෙන යන එක තමයි කරන්නේ ඒ බොහොම හොඳයි එතන යම් අඩුපාඩුවක් වෙලා තිබුණා නම් කොතනද ඒ අඩුපාඩුව කියලා හොයලා බලලා අපිට ප්‍රතිකර්ම යොදන්න පුළුවන් බෑ අපි අමතක කළ යුතු නෑ සහරාන් හා ඔහුගේ කුඩා කල්ලිය එහි නායකයත් එහි ප්‍රහාරකයත් එහි ජීවිත දෙන්නත් සහරාන්නේ කියලා විශ්වාස කරන තරම් අපි මෝඩ විය යුතු නෑ එදා රජීව් ගාන්ධි මැතිතුමා ඝාතනය කරන ව්‍යවස්ථාවේ දුර්වල ආණ්ඩුවක් ඉන්දියාවේ තිබුණේ චන්ද්‍රසේකරගේ හැබැයි කිසිම ඉන්දියා පාලකෙක් මේ චන්ද්‍රසේකර නිසා තමයි රජීව් ගාන්ධි ඝාතනය වුණේ කියලා චෝදනා කළේ නැහැ ජෝර්ජ් බුෂ් ගේ පාලන කාලේ තමයි 9/11 ප්‍රහාරය අල් කයිඩාව එල්ල කළේ. ඒකට ජෝර්ජ් බුෂ්ට වන්දි ගෙවි යුත්තේ ඔහුගේ පරීක්ෂණ කර කර හිටියේ නැහැ. මේ ප්‍රහාරයන්ගේ මූලිකයන් හොයලා ඒ මූලිකයන්ට දඬුවම් දීමට තමයි රටක් මුල් තැන දී යුතු වන්නේ. ඒ නිසා අද මේ වෙනතෙක් සහරාන්ගේ ගුරුවරු කවුද, ඔහුගේ ගෝඩ් ෆාදර්ලා කවුද, ඔහු මෙහෙව්වේ කවුද, ඔහුගේ ජාලය කොහේද, 2017 ඉඳන් ඔහු පැමිණි මග මොකක්ද, ඔහු හා ඔහුගේ තව්හිද් ජමාත් ව්‍යාපාරයට රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණද, බුද්ධිංශ වලින් ඔවුන්ට ගෙවීමක් කළාද, එවැගේම මේ අය කොහොමද මේ ආකාරයට කැටලිතු කළේ, ඔවුන් ඉන්දියාව හා අනිකුත් රටවල් සමගගෙන ගිය සම්බන්ධය මොකක්ද, මෙන්න මේ පිළිබඳව ශක්තිමත් වැඩපිළිවෙලක් ඇතුව මේ සිදු නොකළොත් නැවත වතාවක් මෙවැනි සිදුවීම් ඇතිවීම ඉඩ තියෙනවා. මොකද අපි නොමග යා යුතු නෑ දේශපාලන වශයෙන්. මෙයින් දේශපාලන වාසියක් අරගෙන බලයට එම නෙමෙයි වැදගත් වෙන්නේ, හේතුව හොයලා ඒ හේතුවට මුල් තැන දීම. විශේෂයෙන්ම අර රාජන් හූල් මහතා පොතක් ලියලා තියෙනවා, ඒකේ යම් යම් කරුණු ගණනාවක් මේ එහි මූලක අදහසට මම එකඟ නොවුනත් මේ සරන් ගැලවී යාම පිළිබඳ යම් යම් කරුණු ගණනාවක් ඉතා විධිමත්ව ඒ කාත්තම් කුඩියේ සිට ඔහු පැමිණි ගමන ගැන හෙළිදරව් කළ තියෙනවා කරුණු සාධක ඇතුව. ඒවා සම්බන්ධයෙන් පියවර නොගත්තොත් අනිවාර්යයෙන්ම මේ සිදුවීම් දාමය ඉදිරියටත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම මහබැංකු වංචාව, මේ තමයි ලොකුවටම කිව්වේ, මොහු අල්ලගෙන එනවා කිව්වා. කුමාරන් පద్මනාදන් කණෙන් අල්ලන් ආව නම් අර්ජුන් මහේන්ද්‍රන් කවුද කියලා අහුවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අර්ජුන් මහේන්ද්‍රන් අවුරුද්දක් මොනම ක්‍රියාදාමයක්වත් නැහැ. මහබැංකුවේ වංචා දෙකක් වුණා. පළවෙනි වංචාව අපේ ආණ්ඩුව යටතේ අපි නඩු පවරලා මාස ගාණක් ඔවුන්ව රිමාන්ඩ් බන්ධනාගාරයේ තියාගත්තා. දෙවෙනි වංචාව පළවෙනි වංචාව වගේ 12 ගුණයක් විශාලයි. හැබැයි ඒක තප්පරයක් අත්අඩංගුවේ තියාගන්න මේ රජය අසමත් වුණා. ඒකෙන් අපිට පේනවා මේ මහබැංකු වංචාව 2008 ඉඳන් සිද්ධ වෙච්ච දෙයක් බව අපි පිළිගන්නවා. ඒ ක්‍රියාවලිය මේ රාජ්‍යයේම කොටසක් මිසක් මේ ආණ්ඩුවක දෙතුන් දෙනෙක් එක්ක අවුලා කරපු ක්‍රියාවලියක් නෙවෙයි කියලා. අනාගත ආණ්ඩුවකින් හෝ යුක්තිය ඉටු වෙන්න ඕනේ මේ වංශක්කාර මංකොල්ලකාරෝ පිරිසක්, ඒ වගේම සුදු කරපටි අපරාධකාරෝ පිරිසක් රටේ රාජ්‍ය මූල්‍යයට ඇතුල් වෙලා කරපු මේ අපරාධ වැළැක්වීම සඳහා ක්‍රියාදාමයක් අනාගතයේ හෝ ඇති කරගත යුතු වෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ පොලිසිය බාර අපේ ඇමතුමත් ඉන්න හින්දා මේ පොලිසියේ ස්වාධීනත්වය පිළිබඳ අද බරපතල ප්‍රශ්න පැන නැගිලා තියෙනවා. පොලිසිය දේශපාලනමය වශයෙන් ක්‍රියා කරනවාද කියන එක, විශේෂයෙන්ම මේ සහරාන් මහ බැංකු අධිපති හොයනවා වෙනුවට අපගේ බුද්ධිංශ, අපගේ රහස් පොලිසිය, අපගේ අපරාධ අංශයේ CCD අද මේ දේශපාලකයන් පසුපස හඹා යමින් දේශපාලකින්ට දඬුවම් දීම සඳහා විරුද්ධ දේශපාලකින් මර්ධනය කිරීම සඳහා ආවියක් හැටියට යොදා ගැනීම ගැන අපි ඊටාම කනගාටුවට පත් වෙනවා. ඒකේ ගොදුරක් බවට අර ශානි අබේසේකර මැතිතුමා පත්වීම ගැනත් අපි කනගාටුයි. ඔහු දේශපාලනයකින් තොරව කොයි පක්ෂයටත් දඬුවම් දෙන්න ඉදිරිපත් වුණා. අපේ ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේක මැතිතුමා මෙතන ඉන්නවා. එතුමාගේ පෞද්ගලික ගිනි අවිය අත්තරංගුවට ගන්න ගිය බුද්ධලයාත් ශානි අබේසේකර මහත්මයාමයි නේද?
ගරු මන්ත්‍රීතුමා මතක් කර නිසා ශානි අබේසේකර තමයි ගිනි අවිය අරන් ගියේ. ගිනි අවිය විතරක් නෙමෙයි, මම අත්අඩංගුවට ඇදගෙන ගියාම ඊට පස්සේ මම රෑ 9 විතර ඇදගෙන ගියා. රෑ 12ට මම ගෙදරට ඇවිල්ලා මගේ බිරිඳ CID එකට ගෙනිහිල්ලා උදේ 4 වෙනකම් ප්‍රශ්න කරේ ශානි අබේසේකර.
මොකදම කතාව?
ඒ මෙතුමන්ලාගේ උපදේශක.
ඔව්. දැන් ඒක මම කියන්න ගියේ ඔහු මේ එක පක්ෂයක එක පැත්තක අතකොලුවක් හැටියට නෙමෙයි, ඔහු ඔහුට ලැබිච්ච අනානුව කටයුතු කරපු නිලධාරිය. අද ඔහු ඇයි රබාරේ? ඔහු ඉන්නේ අර ශ්‍යාම් ඝාතනය පිළිබඳ කාරණේ. ශ්‍යාම් ඝාතනය සිදු වුණේ කවද්ද? 2012-2013 කාලේ. ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මේ බහාර ඇමතිතුමා, වර්තමාන ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා. එතකොට මේ සම්බන්ධයෙන් මෙවැනි ක්‍රියාවලියන් සිදු වෙනකොට මොකද වෙන්නේ? අපගේ පොලිසියේ ඉන්න අනික් නිලධාරීන් සහ අනික් සියලු දෙනාගේම ගෞරවය ජාතික ජාත්‍යන්තර වශයෙන් බිඳ වැටෙනවා විතරක් නෙවෙයි, මේවා සම්බන්ධයෙන් ඍජුව ක්‍රියා කරන්න සෑම පොලිස් නිලධාරියෙක්ම පිය වෙන නිසා මම ඉල්ලා සිටිනවා අපේ මාජන ආරක්ෂා පිළිබඳ ඇමතිතුමාගෙන් මේ පොලිසියේ ස්වාධීනත්වය පොලිස් කොමිසම අහෝසි කිරීමෙන් දුර්වල කළා. නමුත් මේ පොලිසියේ ස්වාධීනත්වය පවත්වාගෙන නොගියොත් අපේ රටේ අනිවාර්යයෙන්ම මේ නීතිය තමන් අතට ගැනීමට විවිධ බලවේග උත්සාහ කරන්න පුළුවන්. මොකද අපිට ලේ වැකිච්ච අතීතයක් තියෙනවා, කැරලිකාරී අතීතයක් තියෙනවා මෙවැනි සිදුවීම් නිසා ඇතිවෙච්ච. ඒ වගේම මම තව කාරණයක් මතක් කරන්න කැමතියි මේ අවස්ථාවේ. මේ සොදේශ කටයුතු අමාත්‍යාංශය, ඒක මේ රටේ රාජ්‍ය පරිපාලනයේ ප්‍රධාන කොටසක්. ඒක කිසිසේත්ම සුදුසු නැහැ ආරක්ෂක අමාත්‍යංශයත් එක්ක එකට පවත්වාගෙන යන්න. ඒක වෙනම පාලනය වෙනවා වෙන්න පුළුවන්. නමුත් ලෝකයට මෙයින් ලැබෙන ප්‍රතිරූපය එච්චර හොඳ එකක් නෙවෙයි. මේ රටත් කිසියම් ආකාරයකට බැරැක්ක කරණයට ලක්වෙච්ච අර්ධ මිලිටරි රාජ්‍යයක් බවට අර්ථ නිරූපණය කරන්න ඕනෑම කෙනෙකුට හැකියාව ලැබෙනවා මේ ක්‍රියාවලිය නිසා. ඒ නිසා මම ජනාධිපතිතුමා අගමැතිතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ සුදේශ කටයුතු අමාත්‍යාංශය අපේ දිසා ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ඒ පිරිස වෙනම අමාත්‍යාංශයක් යටතේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් යටතේ පරිපාලනය වෙන ක්‍රියාදාමයක් බවට පරිවර්තනය කරන්න, එම නැත්තම් අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය අපට අත්‍යවශ්‍යම අවස්ථාවක මේ වෙලාවේ ඒකට විශාල ගැටලුවක් ප්‍රශ්නයක් පැන නැගෙන්න ඉඩ ලැබෙනවා. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ අද මේ ආරක්ෂක තත්ත්වය වගේම අද අපේ රට පෙළෙන ආර්ථික ප්‍රශ්න. ආර්ථිකමය වශයෙන් අපි බිඳ වැටුණොත් ඒක අපිට ආරක්ෂක වශයෙන් බිඳ වැටෙන්න හේතු වෙනවා. අද ලෙබනනයට සිද්ධ වෙලා තියෙන දේ, ලෙබනනයට ණය ගෙවා ගැනීමට නොහැකිව ලෙබනනය කඩා වැටීමකට ගොදුරු වුණා. ඒ ගොදුරු වීමේ ප්‍රතිඵලයක් හැටියට එහි ආරක්ෂක තත්ත්වය, එහි ප්‍රජාතන්ත්‍රවාදය අනිවාර්යයෙන්ම අපි දන්න අභියෝගයට ලක් වෙනවා. වෙනිසියුලාවට ඒ කාරණේ සිද්ධ වුණා කවර හේතු මත හරි. එනිසා මේ ආර්ථික අර්බුදය, ආර්ථික වශයෙන් තියෙන ස්ථාවරත්වය, මේ ආරක්ෂක ස්ථාවරත්වයත් එක්ක එකට යා යුතුයි. ඒ වගේම ආර්ථික කඩාවැටීම් වලින් මතුවෙන දේශපාලන අස්ථාවරත්වය මර්ධණයෙන් පාලනය කිරීමට කිසිසේත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙක එකට යනවා. මේ ආර්ථිකමය වශයෙන් අපි බරපතල අර්බුදයකට පැමිණලා තිබෙන බව, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් පහලින් පහලට ඇදවැටෙන අපිට දැන් වැටහිලා තියෙනවා. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් කුළුල් වැඩසටහනක් ගෙන ගියේ නැත්නම් මෙහි බරත් අවසානයේ ආරක්ෂක හමුදා වලට, ආරක්ෂක අංශ වලට පැටවිලා රටේ මේ මගින් මතුවෙන දේශපාලන කලකෝලහල කැළඹිලි මර්ධනය කිරීමට හමුදා යොදවා ගැනීමට සිද්ධ වීමෙන් තවත් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා මේ ආර්ථික ස්ථාවරත්වය, මේ දේශපාලන ස්ථාවරත්වයට, ඒ වගේම දේශපාලන ස්ථාවරත්වය දැන් තියෙනවා මෙතන. හැබැයි ආර්ථිකය කඩා වැටුණොත්, රටබං කොලොත් වුණොත් මේ කිසිම ස්ථාවරත්වයක් පවත්වාගෙන යන්න නොහැකි වෙන බවත් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අපේ රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ මහතා ඉන්න අවස්ථාවේ පොඩි කාරණයක් කියන්න ඕනේ. අද යුද හමුදාවේ සේවය හැරගිය පිරිස් සම්බන්ධයෙන් ඒගොල්ලන්ට නැවත සේවයට පැමිණාට පස්සේ ලැබෙන විශ්‍රාමික දීමනා සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් තියෙනවා. කරුණාකරලා ඒ දුක් ගැනවිල්ල ගැනත් සොයා බලන්න කියලා මම ඔබතුමාගෙන් මේ අවස්ථාවක් කරගන්නවා. එසේ කියමි, මේ ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණේ තොරොම්බල් කරන්න, දේශපාලන වාසිය ලබා ගන්න යොදාගත යුතු දෙයක් නෙවෙයි. මේක මේ රටේ පක්ෂ විපක්ෂ සෑම දේශපාලනයකටම විහිළින් තියෙන බලගතු දෙයක්. මොකද රටක ස්ථාවරත්වය, රටක පැවැත්ම ජාතික ආරක්ෂාවේ ශක්තිය මගින් නිර්ණය වෙන නිසා, තීරණය වෙන නිසා. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා මේ රජයෙන් මේ රටට ඉදිරි අනාගතයේ අත්‍යවශ්‍යයි මේ ජාත්‍යන්තරමය වශයෙන් හොඳ ප්‍රතිරූපයක්, ඒ ප්‍රතිරූපයට කැළල් වෙන ආකාරයට අපේ ආරක්ෂක අංශවල ක්‍රියාදාමය යොදා ගන්නට එපා. එය මේ ලෝකයට ආදර්ශයක් වෙන විදිහට ත්‍රස්තවාදය මර්ධනය කිරීමෙන් ලබාගත්තේ කීර්තිය ලෝකයට ආදර්ශයක් වෙන විදිහට ඉදිරි කාලයේදී භාවිතා කරන්න කියලා ඉල්ලා සිටමින් මම නිහඬ වෙමි.
සුදිකරන්තුමා, ආගරු අමාත්‍ය විජිත බේරුගොඩ මහතුමා, ඔබතුමාට විනාඩි 5ක් කාලයක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ විවාදයට ගැනෙන මේ මොහොතේ අදහස් කීපයක් ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව තාමත් සතුටු වෙන අතර, රටක ස්ථාවරත්වයට වගේම මහජනතාවගේ ආරක්ෂාවටත් රටේ සංවර්ධනයටත් ඉතා වැදගත් අමාත්‍යාංශයක් තමයි මේ ආරක්ෂක අමාත්‍යාංශය. ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යභාරය නිසා තමයි අපේ රටේ 30 අවුරුදු යුද්ධය අවසන් කරන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් අපි දකිනවා රටක් ආරක්ෂා කිරීමේදී, රටේ ජනතාව ආරක්ෂා කිරීමේදී ත්‍රස්තවාදයෙන් මේ රට බේරා ගැනීමේදී ඒකේ ගෞරවය රණවිරුවට විතරක් නෙමෙයි, ඒ ආරක්ෂක හමුදාවට දේශපාලන නායකත්වය දෙන ඒ රාජ්‍ය නායකයාටත් ඒ ගෞරවය හිමි වෙන්න. අපිට මතකයි වඩමාරච්චි මෙහෙයුමේදී ත්‍රස්තවාදීන් කොටු කරගෙන ඒ ත්‍රස්තවාදය අවසන් කරන්න ඕන මෙන්න කියලා තිබේදී ජාත්‍යන්තර මැදිහත් වීමකට ඒ අවදී රාජ්‍ය නායකත්වය අවනතුනා. ඒ නිසා එදා 1987 දී ත්‍රස්තවාදය අවසන් කරන්න තිබුණ අවස්ථාව මගහැරලා ගියා. නමුත් 2009 අවුරුද්දේ ත්‍රස්තවාදය අවසන් කරනකොට කොපමණ ජාත්‍යන්තර බලපෑම් මැදිහත් වීම වෙන්න තිබුණත් ඒ සියල්ල අවම කරගෙන රාජ්‍ය නායකයා විදිහට එදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන නායකත්වයේ සහ හමුදාවේ සහ රණවිරුවන්ගේ නායකත්වයේ තුල ඊ යුද්ධය අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා ආරක්ෂක හමුදාවට වගේම රණවිරුවන්ට වගේම ඒ දේශපාලන නායකත්වයට මේ රටේ ගෞරවය පිළිගැනීම තියෙනවා කියන කාරණයක් මේ මොහොතේ සිහිපත් කරන්න. අපි දන්නවා රාජ්‍ය ආරක්ෂාවේදී රාජ්‍ය ආරක්ෂා කිරීමේදී මහජනතාව ආරක්ෂා කිරීමේදී අපේ රට දිවෙයිනක් සතර අතින්ම තියෙන්නේ මුහුද. ඒ නිසා සාගර ආරක්ෂාව පිළිබඳව එවැගේම මද්‍රව්‍ය බැහැරින් මේ රටට එන එක පිළිබඳව එවැගේම සොරබඩු අපේ රටට එන එක මේ සියල්ල වළක්වන්න පුළුවන්කම තියෙන්නේ ආරක්ෂක හමුදාව නිසා. අපේ රටේ ආරක්ෂක හමුදාව පිළිබඳව විශ්වාසයක් තියෙනා වගේම කීර්තිමත් ආරක්ෂක හමුදාවක් අපේ රට තුළ ඉන්නවා කියන කාරණේ අපේ රට විතරක් නෙමේ ජාත්‍යන්තරය පවා දන්නවා. සෑම රටේ මහජනතාව අභ්‍යන්තර ආරක්ෂාව කිරීමේදී නාවික හමුදාව, ගුවන් හමුදාව, පාවල හමුදාව වගේම පොලිසිය ආරක්ෂක හමුදාවත් විශාල කාර්යභාරයක් කරනවා. ඒ නිසා අපේ රට ඉදිරියේදී සංවර්ධන කටයුතුවලදී අපේ තරුණ පරපුර බේර ගැනීමට එවැගේම විවිධ වූ ආපදාවන් වලින් මේ රටේ ජනතාව බේරා ගැනීමට ආරක්ෂක හමුදාව විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. එතනදී බරපතල ප්‍රශ්නයක් තමයි මද්‍රව්‍ය උදුර. එනිසා මේ මද්‍රව්‍ය උදුර වළක්වා ගැනීම සඳහා මද්‍රව්‍ය උදුරෙන් නිදහස් රටක් ඇති කිරීම සඳහා මද්‍රව්‍ය මෙරටට ඇතුළවීම වැළැක්වීමට මද්‍රව්‍ය උදුර පාලනය කිරීමට මද්‍රව්‍ය උදුරට ගොදුරු වීම වැළැක්වීමටත් විශාල කාර්යභාරයක් අපේ ආරක්ෂක අමාත්‍යාංශයට නැත්නම් ආරක්ෂක හමුදාවන්ට කරන්න සිද්ධ වෙලා තියෙනවා. නිසා අපි ඒ කාර්යභාරිතා ගෞරවයෙන් සිහිපත් කරමු. විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා විදිහට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ සෞභාග්‍යයේ දැක්ම ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඉදිරි අවුරුදු 5ක කාල සීමාව තුළ මේ සියල්ලෙන්ම මේ මත්වදුරෙන් එවැගේම පාතාලයෙන් සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් මංකොල්ලකරුවන්ගෙන්
තමයි දෙකයි
තියෙන්නේ විවිධ දූෂණ විවිධ ආක්‍රමිකතාවන් සිද්ධ කරන අයගෙන් මේ රට ගලවා ගැනීම සඳහා අරමුණක් ඇතුව කටයුතු කරනවා. මේ සඳහා අපිට නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා විදිහට පොලිසිය භාර අමාත්‍යවරයා විදිහට එදා යුද්ධයේදී රණවිරුවෙක් විදිහට මේ රටට නිදහස ලබා දීම සඳහා කටයුතු කරපු අපේ සරත් වීරසේකර මැතිතුමා පත්වීම පිළිබඳවත් අපි සතුටුයි. ඒකම ආරක්ෂක හමුදාව පිළිබඳව කතා කරන අතර විශේෂයෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පිළිබඳවත් ආපදා කළමනාකරණය පිළිබඳවත් කාරණා කීපයක් මේ මොහොතේ සඳහන් කළ යුතු වෙනවා. විශේෂයෙන්ම මා නියෝජනය කරන මොනරාගල දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්කය තුළ ගං අතුරු ආපදා බරපතල තත්ත්වෙ නොතිබුණත් නායෑම් සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කැලෑ ගිනි තැබීම් කැලෑ විනාශයන් සිද්ධ වෙනවා. ඒ නිසා විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට එවැගේම දිසාපති කාර්යාලවලට අවශ්‍ය උපකරණ ලබා දීම ඉතා වැදගත්
වෙනවා.
කැලෑ ගිනි තැබීම් වලදී අවශ්‍ය උපකරණ බවුසර් සහ ඒ මෙවලන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබා දීම ඉතා වැදගත් වෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ වැඩි කාලයක් වියලි කලාපයේ තියෙන්නේ. ඒ වියලි කලාපයේ පායන කාලවලට පානීය ජලය අපහසුකම් තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට ආපදා කළමනාකරණ අංශයත් කච්චේරියත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමයි මේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ඒ බවුසර් මගින් ජලය සපයන්නේ. සපේ දිස්ත්‍රික්කයට බවුසර් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ඒ ජලය බෙදා හැරීම සඳහා බවුසර් ලබා දීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න කියන ඉල්ලීම කරමින් ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ප්‍රදේශයේ ජනතාවට විශාල මෙහෙයක් සිද්ධ වෙනවා. ඒ සඳහා අවශ්‍ය මූලික පහසුකම් ටිකක් අඩුපාඩු තියෙනවා නම් ඒවත් ලබලා දෙන්න කියන ඉල්ලීම කරමින් මේ අමාත්‍යාංශය හිතා වැදගත් අමාත්‍යාංශයක් මේ වැදගත් අමාත්‍යාංශයෙන් මේ රටේ ජනතාවට ජනජීවිතයට වෙන සේවාව අපමණයි. ඒ නිසා ඒ පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරන්න කියන ඉල්ලීම කරමින් මගේ කතාව නතර කරන බොහෝ විට.
ගරු හිට අපුහමි මන්ත්‍රීතුමා විනාඩි 14 කාලයක්
තිබෙනවා. ගරු සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධව. පළමුවෙන්ම මම විශේෂයෙන්ම ස්තුති කරන්න, මොකද රජ කාලේ ඉඳලා මේ රටේ ආරක්ෂාව ගැන, යුද්ධ ගැන, ඒ වගේම රටේ පරිපාලනය ගැන ශාලෙන් ප්‍රශ්නක් තිබුණා. එයා සමානවම මං හිතන්නේ ඒ ප්‍රශ්න වගේම ඉතාමත්ම හොඳ විනයගරුක ක්‍රියාදාමයන් ආධිකාරියලා සිද්ධ වුණා. නිසා අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙන්න ඕන ත්‍රිවිධ හමුදාවටත්, පොලිසියටත්, මේ රටේ විශේෂයෙන්ම කරගෙන යන ආරක්ෂක වැඩපිළිවෙල විතරක් නෙවෙයි, මේ රටේ ජීවත් වෙන ජනතාවගේ සුභසිද්ධිය සඳහා ඒ අය දරන ප්‍රයත්නය ගැන විශේෂයෙන්ම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන. එතකොට මෙතනදී පැහැදිලිව මේ ස්තුතිය ප්‍රකාශ කරනකොට අර පුංචි අයවත් මතක් කරන්න. පොලිසිය සහ හමුදාවේ අපි දන්නවා යුද්ධ ගැන අපේ ගරු ෆීල්ඩ් මාස්ටර් සරත් පොන්සක මැතිතුමා, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමා යුද්ධයට නායකත්වය දුන්නු නායකය හැටියට එතුමා අපිට විශේෂයෙන් ප්‍රකාශ කරා මේ හමුදාවේ පුංචි කොල්ලෝ ටික, ඒ කියන්නේ යුද්ධ කරනකොට ඒ අය විඳපු දුක, එයා මැරුණා විතරක් නෙවෙයි එයා විශාල දුකක් විඳගෙන අය මැරුණේ. අපේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් ඒ බැරු සියලු දෙනාම සිහිපත් කරද්දී, ඒ වගේම පොලිසියෙන් පාරේ රාජකාරිවල ඉන්න ඉඳලා විශේෂණ පැය 24 පැය 48 රාජකාරී කරන පොලිස් නිලධාරීන්වත් රාළහමිල ටිකවත් අපි ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. ඒ වගේම මම හිතන්නේ මේ ආරක්ෂාව ගැන කියද්දී රටක ජාතික ආරක්ෂාව හැටියට බඩ පළමුවෙන්ම අමතකුණ අපේ අලුතෙන් පත්වෙච්ච ගරු අමාත්‍යතුමාට සුබ පතන්නවා. මොකද අපි හිතනවා ඔන්න විද්වත් වැඩක් දෙන්න පුළුවන් වෙලාව හම්බෙලා තියෙනවා. අපේ දේශපාලඥයෝ අතරින් ඔන්න විද්වතෙකුට වැඩක් හම්බෙලා තියෙනවා. අපි හිතනවා අලුත් තාක්ෂණයත්, විද්වත් ක්‍රමවේදත්, දැනුම, බුද්ධිය සියල්ලම උපයෝග කරගෙන මේ සියල්ල නිවැරදි කරයි කියලා ඉදිරි කාලය තුළ අපිට කතා කරන්න අවස්ථාවක් නොදෙයි, ඔබතුමාට සූති කරන්න අවස්ථාව ලැබෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සූතිවන්ත වෙනවා, සුබ පතනවා ඔබතුමාට. ඒ වගේම මම හිතන්නේ මේ ජාතික ආරක්ෂාව ගැන ගත්තාම ජාතික ආරක්ෂාවට බැඳිච්ච කරුණු කාරණා ගොඩක් තියෙනවා. මේක පොලිසියේ තුවක්කුවක් අරගෙන, එහෙම නැත්නම් හමුදාවේ තුවක්කුවක් අරගෙන පාලනය නෙවෙයි, ඊට වඩා බැඳිච්ච මේ අමාත්‍යංශය ගත්තාම රටේ තියෙන හැම අමාත්‍යංශයකටම බද්ධ වෙච්ච, සම්බන්ධ වෙච්ච, විශාල වශයෙන් වගකීම් පෙළක් එකට පෙළගස්සගත්ත අමාත්‍යංශයක් සහ ජාතික ආරක්ෂාවට බැඳිච්ච සියලු කරුණු කාරණා තියෙන නිසා මම හිතන්නේ ඒ කාරණා ගැන කතා කරන්න අවස්ථාවක් නැහැ. මොකද පුංචි කාලයක් අපිට දීලා තියෙන්නේ මේ විවාද වෙලාවෙත්. නිසා පළමුවෙන්ම සිහිපත් කරනවා මේ කොවිඩ් වසංගතයත් එක්ක රටේ ආරක්ෂාවට වෙලා තියෙන ප්‍රශ්නේ සම්බන්ධ. රටේ ආරක්ෂාව ගැන ගත්තාම කොවිඩ් වසංගතය අද මෑත කාලයේදී විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා රටේ. මේ කොවිඩ් වසංගතය මේ රටට ගෙන්න ගත් එකක්, ඒක දූපතක් හැටියට අපිට ගෙන්න ගත් එකක්. ඒක පළවෙනි අදියර, දෙවෙනි එක ආවා විශේෂණව මිනුවන්ගොඩ රැල්ලත් එක්ක. මේ මිනුවන්ගොඩ රැල්ලත් එක්ක දෙවෙනි අදියර ආවට පස්සේ මේ රටේ ආණ්ඩුව නිවැරදි සැලසුම් සකස් කරපු නැති නිසා රටේ ආරක්ෂක අංශ අපහසුතාවයට ලක් වුණා කියලා මම විශ්වාස කරනවා. හමුදාව සහ පොලිසියේ විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මේ වෙනුවෙන් විශාල වැඩ කොටස් කරනකොට සැලසුම් වල තියෙන අඩුපාඩු නිසා විශාල ප්‍රශ්නකට මුහුණ දෙන්න සිදුනා. ඒ නිසා තමයි අර මේ බන්ධනාගාරය ඇතුලේදී මෑතදී මේ සිද්ධ වෙගෙන යන කරුණු කාරණා දිහා බලපුවම මේ සැලසුමේ අඩුපාඩුව. මොකද මේ රටට කොරෝනා වසංගතය ගෙන්න ගත්තා සමානවම කොහොමද අර වට වෙලා තියෙන තැනක කාමරයක් අස්සේ ඉන්න අපේ සිරකරුව අස්සට මේ කොවිඩ් වසංගතය ගියේ. මේ කොවිඩ් වසංගතය නිකම්ම නිකන් යවන්නත් පුළුවන්, කාවහරුවන් නම් මරන්න යවන්නත් පුළුවන්, එහෙම නැත්නම් අත්තරීදීමකින් සැලසුම් අරදිකින් ඇතුළට යන්නත් පුළුවන්, එයා සමානව කවුරු හරි එළියට දාන්න ක්‍රමවේදය සකස් කරගන්න මේක යවන්නත් පුළුවන්. එයා සමානව මං හිතනවා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න, එහෙම නැත්නම් කවුරු හරි එක තියෙන පෞද්ගලික දරාටත් මේක ඇති කරන්න පුළුවන්. මේ කරුණු කාරණා සියල්ල ගොනු වෙනවා මේක අස්සේ. මෙතනදී පැහැදිලිව කියන්න කාරණාවක් තියෙනවා. මේ හිර ගෙදර අස්සට හිර ගෙදර ඉන්නේ අර කිව්වා වගේ මෙතන ඉන්නවා වැරදිකාරයෝ විචය. හැබැයි වැරදිකාරයෝ නැති මේ අපේ ගුණ දෙනිකුත් ඉන්න. මේ සියලු දෙනා වැරදිකාරවනේ මේගොල්ලෝ සැකකාරෝ හැටියට තාමින්. හැබැයි සැකකාරෝ හැටියට ඉන්නකොට මේ අය කූඩුවක් අස්සේ ඉඳගෙන මේගොල්ලෝ පාලනය කරකොට මේගොල්ලන්ට ඕන කරන අවශ්‍යතාවයක් ගැන කියනකොට ඒ අය වෙඩි තියලා මරනවා නම් ඒක මතක තියාගන්න මේ රටේ කරන මහා පාපයක් ඒක. මේක ආණ්ඩුවේ තියෙන සැලසුම් සහගත ඒ වැරදි ක්‍රියාපිළිවෙත නිසා මේක සිද්ධ වුණා කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ නිසා මහර සිද්ධියේදී අපි ඊයේ ගියා මහර බන්ධනාගාරයට. අපි බන්ධනාගාරයට ගිහිල්ලා බැලුවේ ඇත්තට මෙතන මොකද්ද සිද්ධ වෙච්ච කාරණාව කියලා. මෙතන සිද්ධ වෙච්ච කාරණේ ප්‍රධාන කාරණේ තමයි ආරක්ෂාවට බලපානවා කියන්නේ මහර බන්ධනාගාරයේ 10 දෙනා දාන්න උනතන 25 දාලා තියෙනවා. ඒතර මෙතන කණ්ඩායමක් මෙතන වැඩි වෙලා මෙයාට ජීවත් වෙන්න ඉතාමත්ම අමාරුයි. ඒතර සැකකාරයෙක් හැටියට එයා නඩුවකින් විශේෂයෙන්ම අධිකරණයේදී නිවැරදිකාරයෙක් වුණත් ඉදී අනාගතයේදී එයා විඳින එතන විඳින ප්‍රශ්න ටික ඒක නිකම්ම නිකම් ප්‍රශ්නයක් නෙවෙයි එයාගේ ජීවිතයටම බලපාන ඒ ප්‍රශ්න ටික. එතකොට මම කියන්නේ මුලසෝබන කරු මන්ත්‍රීතුමනි මෙතන කියන ප්‍රධාන කාරණේ තමයි මෙතන මහර සිද්ධියේදී මෙයාට PCR කරන්න මේගොල්ලෝ ඉල්ලුවේ මොනවත් නිසා නෙවෙයි වැලි කඩින් කොරෝනා රෝගීන් මහරට එවපු නිසා තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. අපි මේක අභ්‍යන්තර හොයලා බලද්දී ඒක තමයි ප්‍රධානම ප්‍රශ්න වෙලා තියෙන්නේ. එතනදී මෙතනදී ඇතිවෙච්ච කාරණාවලදී මේ රටේ මේ අපි පාර්ලිමේන්තු උත්තරීතරයි කියලා හැම දිනම කතා කරනවා මේ රටේ අනාගතය ගැන කතා කරනවා මේ රටේ සැලසුම් ගැන කතා කරනවා පරිපාලනය ගැන කතා කරනවා ආරක්ෂාව ගැන කතා කරනවා හැබැයි මෙතනදී ඉතාමත්ම මෝඩ කතන්දරත් කතා කරනවා මෙතන කතා කරනවා පෙති ගැන කතා කරනවා මේ පෙති ගැන කතා කරද්දී අද ප්‍රශ්නයක් වෙලා තියෙන මානසික වෛද්‍යවරු අද ප්‍රකාශයක් කරනවා මේ පෙති සම්බන්ධව මානසික වෛද්‍යවරු කියනවා මේ පෙත්තෙන් වෙන්නේ මානසික රෝගයක් නිහඬ කරන්නේ එතකොට කොහොමද මිනිසු මේ පෙත්තක් බිහිලා හිරගයක් අස්සේ ඉඳගෙන ප්‍රචණ්ඩ උනේ කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එයා සමානව මේ පෙති මේගොල්ලන්ගේ අතට ගියා කියන්නේ මේ හිරගේ කැඩුවට පස්සේ. එහෙනම් හිරගේ කඩනකම් මේගොල්ලෝ මේ වැඩසටහන කොහොමද කරේ? මොන හිරගෙදරකින් හරි සිරකරුවෝ කඩාගෙන එළියට යනවා නම් ඒක හිරගයක් වෙනවද? ඒක හිරගයක් වෙන්නේ
නැහැ.
ඒ නිසා මෙතනදී
ඔන්ඩබල් කෝකිලා ගුණවර්ධන විල් ටෙක් ෂා. ඔබතුමායි කතා කරන්නේ.
ඔබසුති. එමනම් ඒකම කියන්න යන කාරණේ තමයි මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතා කරන්නේ. මේ ජාතියන්තර කුමන්ත්‍රණ නෙමෙයි කතා කරන්න තියෙන්නේ. මේවා මහා විහිළු කතානේ. මේවා මහා ජෝක් වෙන ඒවා මේවා. පාර්ලිමේන්තුවේ ඇතුළත් මහා ජෝක් වෙන ඒවා. තාමත් ජාතියන්තර ප්‍රශ්න ගැන කතා කරනවා. ජාතියන්තර කුමන්ත්‍රණ ගැන කතා කරනවා. පෙත්තක් පෙන්නලා ජාතියන්තර කුමන්ත්‍රණ ගැන කතා කරනවා. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ පිටි ගහලා ඇවිල්ලා කතා කරවද මේ ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම මෙතන මතක් කර යුතු කාරණාව තමයි මේ සිද්ධියේදී මේ මැරිච්ච තරුණ කණ්ඩායම මේ අයව මැරුවේ කොහොමද කියන එක අපිට දැනගන්න අවශ්‍යයි ඉදිරි කාලේ. මේ අයට මරන්න මේ අපිට මෙතන විමසලා බලපුවම ආයුධ ගබඩාවට අත තියලා නැහැ මේ කණ්ඩායම කවුරුවත්. ඒතර ආයුධ ගබඩාවට අත තියලා නැති අය කොහොමද ආයුධ අරගෙන වෙඩි තියාගත්තද? අපි දැක්කා මාධ්‍ය හරහා ඊට පෙර දවසේ මේ සිද්ධිය වෙන වෙද්දී පෙන්නද්දි සමහර දර්ශන පෙන්නද්දි අපිට සද්ද ඇහෙනවා වෙඩි තියෙන සද්ද. ඒ වෙඩි ටික උඩටලා තිබ්බේ නෑ. ඒ නිසා මෙතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. විශාල ප්‍රශ්නේ විසඳන්න කියලා විශේෂයෙන් මෙල්ලීමක් කරනවා. ඒ වගේම සිහිපත් කරන්න ඕන සහරාන්ගේ ප්‍රහාරයයි මේ භෝග මහර වෙච්ච සිද්ධියයි මේ දෙකේම එක කරුණු කාරණා සිද්ධ වෙලා තියෙනවා. මෙතනදී එදා යහපාලන ආණ්ඩුව අසමත් වුණා. ඒ සැලසුම් හරියට ක්‍රියාත්මක කරන්න ඒ නිසා තමයි ඒකද සිද්ධ වුණේ. එයා සමානම මේ ආණ්ඩුව අසමත් වුණා මේ මහර සිද්ධියේදී මේ වැඩ කටයුතු. ඒ නිසා මේ දෙකේම සිද්ධ වෙච්ච දේවල් මේ දෙගොල්ලන්ටම කතා කරන්න බෑ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපිට තියෙනවා මේක විසඳ ගන්න කාරණාවක්. අපිට මූණට මූණ කතා කරලා විසඳ ගන්න කාරණාවක් තියෙනවා. මෙතනදී සිහිපත් කරන්න ඕන දැන් සහරාන්ගේ ප්‍රහාරයේදී මතක තියාගන්න මැරුණේ ත්‍රස්වාදීයෝ නෙවෙයි. මැරුණේ දේශපාලකයොත් නෙවෙයි. මැරුණේ ආරක්ෂක අංශත් නෙවෙයි. මැරුණේ මේ රටේ දහසක් ඉදිරි අනාගතය ගැන සිතුම් පැතුම් තියාගෙන හිටපු ගෞරවනීය දෙමව්පිය සහ දරුවෝ ටික තමයි මේ ආගමික ස්ථානයේ මැරුණේ කෑලි වැලි වලට ගැලවිලා ලේ විලක් මැද මැරුණේ. මතක තියාගන්න මේ මැරුණාම අපේ එදා යහපාලන ආණ්ඩුව අසමත් වුණා මේක නතර කරගන්න. ඒවගේම යහපාලන ආණ්ඩු අසමත් වුණා මේ ගැන හරියට පරීක්ෂණ කළ ඒ වැඩවල ටික කරන්න හැබැයි අපි බලාපොරොත්තු වුණා මේ ආණ්ඩුව සම්පූර්ණම ඒ සහරාන්ගේ ප්‍රහාරය මත යැපිලා බලයට ආපු ආණ්ඩුවක් මම එහෙම කියන්නේ ඒ සිද්ධි කාලයේදී මට මතකයි හැමදාම රැයට කියනවා මෙන්න කඩුව අරගෙන මුස්ලිම් ජනතාව වෙනවා කපන්න කියලා ගම්වලට මෙන්න මෙහෙම කතාවක් කියවලා මුස්ලිම් ජනතාවයි සිංහල ජනතාව අතර ජාතිවාදය ඇවිස්සුවා එතකොට මුස්ලිම් ජනතාව කඩුව අරන් එනවා කරන්න කියලා බීතියක් මැව්වා රටේ ඊළඟට මැව්වා ඊළඟ කාරණේ තමයි පාසල් පද්ධතිය පොලිසියට සහ හමුදාවට පාසල් ආරක්ෂා කරගන්න බෑ ඒ නිසා දෙමව්පියෝවිල් ආරක්ෂා කරන්න එහෙනම් දෙමව්පියෝ සියදෙනාකට කිව්ලා මේක ආරක්ෂා කරමු කියලා එතන කට කතාවක් ගෙතුවා ආණ්ඩුවට විරුද්ධව මේ ආණ්ඩුවට කරන්න බෑ එහෙනම් ආණ්ඩුව වැරද්දෙන් මේක සිද්ධ වුණේ කියලා ඒ විතරක් නෙමෙයි සමහර පාලම් වලට බෝම්බ තියනවා කියලා මහා
ප්‍රචාරයක්
බිල් එක මැව්වා එහෙනම් මේ සියල්ල කරලා සියල්ල කරලා ආණ්ඩුවේ බලය ගත්තනම් අපි කියනවා සහරාන්ගේ ප්‍රහාරයට අවශ්‍ය කරන පිළිතුරු ටික අපිට හරියට ලබා දෙන්න. මොකද ඒකට හේතුව තමයි මේ සහරාන් ප්‍රහාරයේදී අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ සහරාන් ප්‍රහාරයේදී මෙතනදී එදා කිව්වා පොලිස්පතිතුමාව තරංගත් අපිට පත් කරගන්න බෑ අපිට බලයක් නැහැ කියලා. ඕන දැන් එදා බලය ලැබුණා 69 ලක්ෂයක් ඡන්ද දුන්නා ජනාධිපතිවරයා පත් කරගත්තා. තුනෙන් දෙකේ බලයත් එක්ක පාර්ලිමේන්තුවපත් වුණා ඊළඟට විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනයේ මාර්ගෙන් තවත් ඒකාධිපති බලයක් අතට කරගත්තා දැන් පොලිස්පතිතුමාවත් පත් කරා දැන් අමාත්‍යවරයෙකුත් අලුතෙන් පත් කරලා තියෙනවා අපි ඉල්ලනවා දෙයියන්ගේ නාමයට දැන්වත් සහරාන්ගේ ප්‍රහාරය සිද්ධ කරපු මෙන්න මේ කරුණු ටික අපිට අවශ්‍යයි අපිට අවශ්‍යයි සහරාන්ලව පුරුදු කරේ කවුද සාරන්ලට සල්ලි දුන්නේ කවුද සාරන්ලට වාහන දුන්නේ කවුද සාරන්ලට ගෙවල් දුන්නේ කවුද සාරන්ලට ආයුධ ටික දුන්නේ කවුද පුපුරන් ද්‍රව්‍ය ටික ගෙනත් දුන්නේ කවුද මෙන්න කාරණා ටිකට අපිට අවශ්‍යයි මෙන්න මේක අපි දැනගන්න ඕන අපි දන්නවා විශේෂයෙන්ම ජනාධිපති කොමිෂන් එක මේ වෙලාවේදී ඉතාමත්ම හොඳ වැඩ කටයුත්තක් කරනවා ඒකට අපේ ගෞරවය තියෙනවා හැබැයි එතනදී හැම තිස්සෙම කතා වෙන්න අපිට දකින්න අපිට ලැබෙන තොරතුරු වල තියෙන්නේ දේශපාලඥය සහ නිලධාරින්ගේ ප්‍රශ්න කරනවා මේක මගහරවා ගන්න බැරුව ගිය ප්‍රශ්නේ. හැබැයි මේකේ එක පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා කට උත්තරයක් දෙනවා කියලා මම දැක්කා මාධ්‍ය දාලා තිනවා. ඒ මාධ්‍ය සදාන් වෙනවා. එතුමා කියනවා මේ සහරාන්ට උඩින් තව කවුරු හරි අණ දෙන්නෙක් ඉන්නවා කියලා. මේ අණ දෙන්න කවුද අපි ඒක දැනගන්න ඕන. මේ අණ දෙන්න කවුද? මේ අණ දෙන්න එක්කම අර මම ඉල්ලපු කරුණු කාරණා ටික. ඒවා කොහෙන්ද ලැබුණේ? මෙන්න මේ ටික අපිට දැනගන්න අවශ්‍යයි. අපි අවශ්‍ය මම විශේෂයෙන්ම කතෝලිකයෙක් හැටියට මම එක පැත්තකින් මම එදා උදේ 10 ඉඳලා හවස 4 වෙනකම් ඒ මරණත් එක්ක ඒ මරණ ගොඩේ හිටපු කෙනෙක් හැටියට මං ඒ වේදනාව විඳගත් කෙනෙක් හැටියට ඒ බෙදා හදාගත් කෙනෙක් හැටියට මං ඉල්ලනවා මේ දේ මේ සත්‍ය තොරතුරු ටික මේ රටේ මිනිසුන්ට දැනගන්න අවශ්යයි ඒ විතරක් නෙවෙයි මං අවසාන වශයෙන් අවසාන කරනවා මං කියනවා මේකට සම්බන්ධ වුණා නම් මොන එකෙක් හරි ඒක මේ මහ පොළොව මත අපිට පේන්න අර මැරුණා සමානම දුක් විඳලා ලේ ගලලා මැරෙන්න කියලා මම මතක් කරනවා මොකද සමහරුන් මේකට අතේ දීලා ඉන්න පුළුවන් හැබැයි එයාගේ දරුවෝ ඉන්නවා එයාට නැත්තම් දරුවට හරි එක විඳින්න වෙයි කියලා මම විශ්වාස කරන නිසා මේ සාධාරණයේ ජනතාවට ඉෂ්ට විය යුතුයි කියලා මම විශේෂයෙන් යෝජනා කරනවා බොම් ස්තුති අවස්ථාව ලබා දීම සම්බන්ධව.
බොම් ස්තුති ගරු සරත් විරසේකර මැතිතුමා බුදුමාර මිනිත්තු 14ක කාලයක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි අද ආරක්ෂක ආරක්ෂාව ගැන කතා කරන මේ මොහොතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයක් අලුතින් පත් කළා. එහි නව අමාත්‍යවරයා හැටියට කතා ගන්න ලැබීම ගැන සතුට වෙනවා. අපේ ප්‍රධානම විෂයපතේ තමයි සීලුම පුරවැසියන්ට කිසිම බියක් සැකක් නැතුව නිදහසේ ජීවත් වන්නට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම. එවන් වූ පරිසරයක් වාතාවරණයක් නිර්මාණය කරන්නට ශ්‍රී ලංකා පොලිසිය ඉතා විශාල දායකත්වයක් දරනවා. ඒ නිසා ඒ පොලිස්පතිතුමා ඇතුළු පොලිස් ආයතනයට ඒ බලකායට මගේ ගෞරවය ප්‍රථමයෙන් මා පුදකර සිටිනවා. ඒ සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශයේ විශාල වගකීමක් තියෙනවා. ඒ අතර පොලිසිය සේවා මට්ටම ඉහළ නැංවීම එවැගේම සමාජයේ මත්ද්‍රව්‍ය උදරින් නිදහස් කිරීම ජන ජීවිතය සුරක්ෂිත කිරීමට මංකොල්ලකෑම් ස්ත්‍රී දූෂණ මිනී මැරුම් අපරාධ මර්ධනය කිරීම හා මැඩ පවත්වීම එවැගේම කාන්තා හිංසනය සහ ළමාපචාර වැනි දේවල් නැවැත්වීම තමයි ප්‍රධාන වගකීම් වෙන්නේ. එහෙමනම් ඒ බියෙන්සකින් තොරව පරිසරයක් නිර්මාණය කරන්න නම් එවගේ රටක පාතාලය තියෙන්න බෑ. එවගේ රටක කප්පන් ඉල්ලන මැරියෝ ඉන්න බෑ. එවගේ රටක උන්ට බය කප්පන් දෙන මිනිසුන් ඉන්න බෑ. කුඩු මත්ද්‍රව්‍ය තියෙන්න බෑ. අද පාසල්වල පවා මං හිතන්නේ මත්ද්‍රව්‍ය ඉතාම විශාල වශයෙන් ආක්‍රමණය කරලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපිට තොරතුරු අවශ්‍යයි, මහජනතාවගේ සහාය අවශ්‍යයි. ඒ නිසා දුරකථන අංක 118 දැන්ටමත් ක්‍රියාත්මක, ඉතා විශාල පහසුකම් ඇතිව ශක්තිමත් කරලා මම ක්‍රියාත්මක කරනවා. ඒක නිසා ඇමතිතුමාට දන්වන්න කියන ඒ දැන්වීම හිතන්නේ අපි පවත්වනවා. ඒ තුලින් අපිට පුළුවන් පාතාලය හිසවසනවා නම්, කවුරු හරි කප්පම් ගන්නව නම්, ඉල්ලනව නම්, මත් ද්‍රව්‍ය පාවිච්චි කරනව නැත්නම් වෙළඳුන් ඉන්නව නම්, කොල්ල කෑම් අපරාධ තියනවා නම්, ඒකයි 118 සම්පූර්ණයෙන්ම ඒ විස්තර කියලා ඉතා කඩිනමින් ඒ ක්ෂණිකව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපි විධි විධාන දැනටමත් යොදලා තියෙනවා. මන්ත්‍රීතුමනි, අපි දන්නවා රටක කොඳුනාලටි වෙන්නේ ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව නැති මොහොත් කරන්න බෑ. එතකොට ජාතික ආරක්ෂාව කියන්නේ පාස්කුවගේ ප්‍රහාරයක් ඇති වුණාට පස්සේ මුස්ලිම් පල්ලිවලට පැනලා කඩුකිරිචවන එක නෙමෙයි. ජාතික ආරක්ෂාව කියන්නේ ඊට පළමු සතුරා කවුද, ඔහුගේ ඉලක්කයන් මොනවාද, ඔව් මොන පැත්තෙන්ද එන්නේ, ඔහුගේ අරමුණ මොනවාද කියන එක දැනගන්න. ඒක දැනගන්නේ බුද්ධියංශයෙන්. එතකොට රටක කොඳුනාලටි ජාතික ආරක්ෂාව නම් ජාතික ආරක්ෂාව කොඳුනාට වෙන්නේ බුද්ධිංශය. ඒ බුද්ධිංශය තමයි යහපාලන රජය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කළේ. ඒ බුද්ධිංශය අකර්මණ්‍ය කළා, දුර්වල කළා, සාක්ෂි නැතුව බුද්ධියේ නිලධාරීන්ව රිමාන්ඩ් භාවයට පත් කළා. ඒ වගේ ඒක නිසා තමයි පාස්කු වගේ ප්‍රහාරයක් ඇති වුණේ. අද ජාතික ආරක්ෂාව ගැන කතා කරන මේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනා ඒ බුද්ධිංශය දුර්වල කරනකොට ඒක වචනයක්වත් මේ පාර්ලිමේන්තුවේ කතා කළේ නැහැ. ඊට පස්සේ අපි යුද්ධය නිම කළේ ගරු මන්ත්‍රීතුමනි 2019 මේ මාසේ 19 වෙනිදා. ඒ වෙනකොට බුද්ධි බලකා තිබ්බේ 3යි. ඒ බුද්ධි බලකා ඊට පස්සේ යුද්ධෙන් පස්සේ බුද්ධි බලකා 7 දක්වා වර්ධනය කළා. ඒක නිසා තමයි අපිට මේ LTT සස්වාදී නැවතුමක් හිසවසන එක 3-4 පාරක් හිසවසන පැත් කළාම ඒක වළක්වන්න පුළුවන් වුණේ ඒක නිසා. නමුත් අපේ රජයේ බලයට ආවට පස්සේ නැවත වරක් අපි බුද්ධිංශය ශක්තිමත් කළ තියෙනවා. ඒක නිසා තමයි ඊයේ වෙනකොට අර පරන්තන්වල ක්‍රේම බෝම්බයක් සහය වලදාපු තවත් ආයුධ පුපුරන්දව්‍ය අපට හොයාගන්න පුළුවන් වුණේ. සස්වාදී හිසවසන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ කියන එකත් මේ අවස්ථාවේ කියා සිටිනවා. අද මෙතන අපි සලත් ෆොන්සේකා ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා. එතුමා කිව්වා ඔව් යුද්ධ හමුදාව හැදුවා කියලා, ශක්තිමත් කළා කියලා අපි පිළිගන්නවා. ඒ වගේම එතුමා කිව්වා පාසලේදී එතුමා අපේ ශිෂ්‍යපද කණ්ඩායමේ සාජන්වරයා, මම කෝප්‍රවරයෙක් සම්පූර්ණ නැත්ත. නමුත් ඒ සාජන්වරයා අද සාමාන්‍ය මන්ත්‍රීවරයෙක්, කෝප්‍රවරයා අද කැබිනට් ඇමතිවරයෙක් වෙලා ඉන්නවා. ඒක අපේ හිතවත්කමට කිසි බාධාවක් නෙවෙයි කියලා මා හිතෙනවා. ඔබතුමා කිව්ව එක සම්පූර්ණ ඇත්ත. ඔබතුමා යුද හමුදාව හැදුවා, ඔබතුමා යුදව ශක්තිමත් කළා.
ගරු සාත්වසේ ඇමතිතුමා,
ගරු ඇමතිතුමා, මම කිව්වා මට සන්තෝෂයි මගේත් එක්ක හිටපු ඔබතුමා එදා මම සාජන ඔබතුමා කෝප්පල් ලද ඔබතුමා ඔහොම ඉන්නේ ගැන මම ආඩම්බර වෙනවා කියලා මම කිව්වේ.
මට සන්තෝෂයි ඒ කෝප්පල්ලේ අද කැබිනට් ඇමතිෙක් වෙලා ඉන්න එක. ඉතින් ඒක සන්තෝෂයට කාරණයක්. ඒක අපේ හිතවත්කමට කිසි බාධාවක් වෙන්නේ නැහැ කියන එක තමයි මම කිව්වේ. මට සන්තෝෂ නිසා ඔබතුමා යුද්ධයට දායකත්ව දුන්නේ එක සම්පූර්ණ පිළිගන්නවා. මමත් හමුදාවේ අවුරුදු 39ක් හිටියා සක්‍රීය සේවයේ. යුද්ධය දිනලා ජාතිය ප්‍රණාමය ලැබූ සෙන්පතියන් 5 දෙනාගෙන් කෙනෙක් මම. නමුත් මම පිළිගන්න වගේම යුද්ධයක ගෞරවය ඇති වෙන්න ඕනේ ආබාධිත අයට, යුද්ධ කරපු අයට කියලා. නමුත් මම ඉතා වගකීමෙන් කියනවා යුද්ධයක් දිනන්නේ හෝ පරදින්නේ දේශපාලඥයා. ඉංග්‍රීසියෙන් කියනවා war is an extension of politics. There can be politics without war, but there cannot be any war without politics. යුද්ධය කියන්නේ දේශපාලනයේ දිගුවක්. යුද්ධයක් නැතුව දේශපාලනයක් තියෙන්න පුළුවන්. නමුත් දේශපාලනයක් නැතුව යුද්ධයක් තියෙන්න බෑ. දෙවන මහා ලෝකයේ යුද්ධයේ වින්සන් චර්චිල් තමයි යුද්ධය දින්නේ. හිට්ලර් පැරදුනා. නමුත් ජෙනරාල් වරුන්ගේ, අඩ්මිරාල් වරුන්ගේ නම් කියවෙන්නේ ඊට පස්සේ. අද වියට්නාමයේ දහස් ගණනක් මිනිස්සු කිලෝමීටර් දහස් ගණනක් යොදලා අව්‍යවස් ඉඳලා පෝලිං වලට එන්නේ හෝචිමින්ට සම්පූර්ණයෙන්ම ගෞරව කරන්න මිසක් ජෙනරල් ඩියප්ට ගෞරව කරන්න නෙමෙයි. ජෙනරල් ඩියප් වෙනුවෙන් කෞතුකාරයක් හදලා නැහැ, හෝචිමින් වෙනුවෙන් තමයි කෞතුකාරයක් හදලා තියෙන්නේ. ඒ වගේම තමයි කොරියන් යුද්ධෙදී ජෙනරල් මැක්කාතර් තනි තීරණයක් ගෙන චීනය දක්වා යුද්ධය දික් කරන්න හැදුවාම ජනාධිපති ට්‍රූමන් ඔව අස් කරලා ජෙනරල් මැතිව් රිජ්ගේ පත් කළා. ඒක තමයි දේශපාලඥයන්ගේ කාර්යභාරය. දේශපාලඥය තමයි අද යුද්ධයක් දිනන්න හෝ යුද්ධයක් පරදින්නේ. අපි දන්නවා 1987 වඩමාර්ච් මෙහෙයුමේදී, වඩමාර්ච් මෙහෙයුමේදී වඩකින්න මම ඒ කාලය ගන්න එපා, 1987 දී වඩ මාර්ච් මෙහෙයුමේදී ඉන්දියාවෙන් ඇවිල්ලා පරිප්පු දැම්මාම
මගේ
ඇමැතුමා මම කතා කරේ රණවිරුව වෙනුවෙන්
ඔබතුමා
කතා කරන්නේ දේශපාලනඥයෝ වෙනුවෙන් ඒක ප්‍රශ්නයක් නෑ
ඒක පොයින්ට් ඔෆ් ඕනර් එකක් තමයි සරත් විරසේකට ඇමැතුමා ඔබතුමායි කතා කරගෙන යන්නේ
කතා ගන්න මම කතා ගන්න ඔබතුමා ගැන නෙමෙයි මම කතා ගන්න ඔබතුමා ගැන නෙමෙයි අපි දන්නවා 1980 ඔබතුමා ගැන නෙමෙයි 1987 වඩ මාර්ච් මෙහෙයුමේදී ප්‍රභාකරන්න විනාශකන් තිබේ දවස් 3-4යි. නමුත් ඉන්දියාවෙන් එල පරිප්පු දැම්මම එදා හිටපු දේශපාලන නායකයෝ ඒකට බය වෙලා බියුගුල වෙලා ඒක නැවැත්තුවා. නැත්තම් එදා තමයි අපි යුද්ධය දිනන්නේ. ඩෙන්සිල් කුබ්බෑගඩුව ජනරාල්වරයාගේ තිබ්බ ඇසේ තිබ්බ ඇහේ තිබ්බ කඳුළු අපි දැක්කා. ඒ වගේම තමයි 2019 2019 මැයි මාසේ 19ට තමයි අපි ප්‍රභාකරන් විනාශ කළේ. මැයි මාසේ 19ට ඉස්සෙල්ලා සති කිහිපයකට ඉස්සෙල්ලා එංගලන්තෙන් ආවා ඩේවිඩ් මිලිබෑන්. ෆ්‍රන්සෙන් ආවා බර්නාඩ් කුෂ්ණ. ඇවිල්ලා ඔවුන් පුළුවන් තරම් බල කළා ජනාධිපතිතුමාට ආරක්ෂක ලේකම්තුන් යුද්ධේ නැවතුණා. එදා යුද්ධේ නැවතුණා නම් අද ඔබතුමන්ලා වීරයෝ බවට පත් වෙන්නේ නැහැ. ඒක නිසා එදා යුද්ධේ නැවතුණා නම් ඒක නිසා තමයි මම කියන්නේ දේශපාලඥයෝ තමයි යුද්ධයක් දිනන්න ඕ යුද්ධයක් පරදින්නේ. නමුත් ඒකෙන් කිසිසේත් හිතන්නේ
නැහැ. අපි ඔසරත් මහත්මයා
මට ඔබතුමා ඉතින්
කාලේ මේ හමුදාවේ රණවිරුව වීරයෝ බවට පත් වෙන එක කියන්නේ ඔබතුමා ඉරිසියද? කොහොකයිද?
කරන්නාගොඩ
මහත්තයා කරන්නාගොඩ මහත්තයා නැවුටු ගින තිබ්බේ නැත්තම් තමුන්නාංශේ යුද්ධ දිනයි
සරත් ෆොන්සේක මැතිතුමායි කතා
කරන්නේ
එතුමාගේ කාලය පිළිබඳව ගැටලුවක් තියෙනවා එතුමාගේ කාලය පිළිබඳව
පොයින්ට් ඔෆ් ඕඩර් කියලා කල්පල ගන්න බෑ.
ඒ කාලේ
ඒක නිසා
එතුමාගේ කාලේ පිළිබඳව ගැටලුවක් තියෙනවා දැන් කීපයක් පොයින්ට් ඔෆ් ඕඩර් කියලා ගත්ත එකක්වත් පොයින්ට් ඔෆ් ඕඩර් නෙමෙයි. මොකද
පොයින්ට් නැහැ.
සරත් වංශ මහත්මයා අවසන් වතාව.
රණ්ණාගොඩට නැව් වලට ගහන්න නැව් අටකට
පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි ගරු සරත් තිරසේකර මහත්මයා.
ගරු මන්ත්‍රීතුමනි
ගරු මන්ත්‍රීතුමාලා බාධා කරන්න එපා එතුමාට කතාව කරගෙන යන්න ඉඩ දෙන්න
මන්ත්‍රීතුමනි එමනම් අවුරුදු 39ක් හමුදා කෙනෙක් හමුදාවේ හිටපු කෙනෙක් හැටියට යුද්ධය ජයග්‍රහණය කරලා ජාතිය ප්‍රණාමය ලැබූ සෙන්පතියන් පස් දිනාගෙන් කෙනෙක් හැටියට මම ඉතා වගකීමෙන් කියනවා හමුදාවට ගෞරවය ගෙන දැම්මක් දෙන ගමන් යුද්ධයක් දිනන් හෝ ජයග්‍රහණය කරන්න හෝ පරාජය වෙන්නේ ප්‍රකාරන්නේ දේශපාලකයෝ කියන දේශපාලන තීරණය කෙනෙක් මේ අවස්ථාවේ මම කියහසිනවා අපි ත්‍රස්තවාදයට සම්පූර්ණ විරුද්ධයි අන්තවාදයට සම්පූර්ණ විරුද්ධයි ත්‍රස්තවාදයේ මන්ත්‍රීතුමනි අතරමැදියෙක් නැහැ in terrorism there is no middleman either you are a terrorist or not ඒ නිසා ත්‍රස්තවාදයට තරුණන් යොමු කරන යම්කිසි ප්‍රකාශ මේ ස්වභාවය කරනවා නම් එයත් ඒ වගේ කෙනෙකුත් අපි ත්‍රස්තවාදයේ හැටියට තමයි අපි සැලකන්නේ ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවරුන් අද ත්‍රස්තවාදීන් සමරනවා සමහර ද්‍රවිඩ මන්ත්‍රීවරුන් ත්‍රස්තවාදී ඉස්මතු වන ප්‍රකාශ නිකුත් කරනවා ඒ නිසා ඒ වගේ දේවල් ප්‍රකාශ කිරීමත් ඒ කිරීමෙන් නැවත වරක් ත්‍රස්තවාදයෙන් මතු වුණොත්
දෙකක කාලයක්
තියෙනවා අප දන්නවා TNA එක නැත්නම් ද්‍රවිඩ සංධානය තමයි කොටි සස්වාදී දේශපාලන හස්තය අපි දන්නවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුකම්පාව අද භූමිකම්පාව බවට පත් වෙලා තියෙනවා අපි දන්නවා එදා ජර්මනියේ හිට්ලර් විනාශ කළාම හිට්ලර්ගේ නාසි දේශපාලන පක්ෂය සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියා කාම්බෝජ් වල පොල් පොට් කියන ත්‍රස්තවාදියා විනාශ කළාට පස්සේ ඔහුගේ කේමරූජ් කියන දේශපාලන පක්ෂය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා ඉරාක් වල සදාම් විනාශ කළාට පස්සේ ඔහුගේ බාත් කියන දේශපාලන පක්ෂය සම්පූර්ණයෙන් නැති වුණා මුබාරක් බලයෙන් පහ කළාට පස්සේ ඔහුගේ දේශපාලන පක්ෂය තහනම් කළා නමුත් ලෝකේ තියෙන දරුණුම ත්‍රස්තවාදී සංවිධාන අපි විනාශ කළාට පස්සේ ඔවුන්ගේ දේශපාලන හස්තය වෙන ද්‍රවිඩ සංධානය අපි තහනම් කළේ නැති නිසා තමයි අද මොවුන් මේ වගේ ප්‍රකාශ කරන්නේ ඒක අපි කරපු වැරද්දක් ඒ වැරද්ද සම්පූර්ණයෙන්ම වාසිය අරගෙන මේ වගේ ප්‍රකාශ කරනවා නම් ඔවුන්ට මේ පාර්ලිමේන්තුවේ තවදුරටත් ඉන්න කිසිම හේතුවක් නැහැ කියලා තමයි මම කියන්නේ. ඒ නිසා ඔවුන් ත්‍රස්තවාදීන් සමරනවා නම්, ද්වේෂතාවකට ප්‍රකාශ කරනවා නම්, දෙමළ තරුණයන්ව උසිගන්වනවා නම්, ඉතා පැහැදිලිව යලිපරත් ත්‍රස්තවාදීන් මතු වුණොත් අනිවාර්යයෙන්ම මුලින්ම වග කියන්න ඕනේ මේ මන්ත්‍රීවරුන් කියන එක මේ අවස්ථාව මා කියා සිටිනවා. අවසාන වශයෙන් හමුදාවේ අය හැඟුම්බර විය යුතු නැද්ද කියන එකත් මේ ස්වභාවයේ ඇත්ත වශයෙන්ම මතු වුණා. හැඟීම් තියෙන්නේ මන්ත්‍රීතුමනි, ඉමෝෂන්ස් තියෙන්නේ මිනිස්යන්ට පමණයි. රොබෝවරුන්ට, තිරිසන් සතුන්ට, ඌරන්ට, බූරන්ට, බල්ලුන්ට හැඟීම් නැහැ. හැඟීම් තියෙන්නේ මිනිස්යන්ට පමණයි. එතකොට හමුදාවේ තියෙන මිනිස්යෝ නම් හමුදාවේ ඉන්න මිනිස්යනුත් හැඟීම් බර වෙනවා. හැඟීම් බර වෙන සිතා තමයි දේශප්‍රේමී ගීත තියෙන්නේ. දේශප්‍රේමී කතිකාවල් තියෙන්නේ මොටිවේට් කරන්න පුළුවන්, අභිප්‍රේරණය කරන්න පුළුවන් මිනිස්සු හැඟීම් බර නම් පමණයි. එද හැබැයි මේ හැඟීම් බරවල් හැඟීම් පාලනය කරලා ඉලක්කයක් කරා යන්න තමයි අපි පුහුණුවක් දෙන්නේ හමුදාවේ. ඒක නිසා
කැප්පෙන ගලවලා
මගේ පුතා මේ තාත්තව හමුදාවේ හිටපු තාත්තව නිල ඇඳුමෙන් වැඳලා බදාගන්න එක කවුරුහරි විවේචනය කරනවා නම් ඔහුට ඉමෝෂන්ස් ගැන කිසිම හැඟීමක් නැහැ කියන එක තමයි මම මේ අවස්ථාවේදී කියා සිටින්නේ. ඒක නිසා එකෙන් කාටවත් පාඩුවක් උනේ නැහැ. එබැගින් තමයි අපි දන්නවා හැඟීම් බර නැතුව, ඉමෝෂන් නැතුව ගත්ත තීරණ වලින් බොහෝ අවස්ථාවල කමාන්ඩෝ බටින් 300 ගණක් අපිට නැති වෙලා තියෙනවා. ටැංකිය අපිට 2-3 මේ 7-8ක් අපිට නැති වෙලා තියෙනවා ඉමෝෂන්ස් නැතුව ගන්න තීරණ අනුව. ඒකෙන්ද හමුදාවක හෝ පොලිසියක ඉමෝෂන්ස් නැත්නම් හැඟීම් කියන එක තිබිය යුතු දෙයක්. ඒක නිසා තමයි ඔවුන්ව මොටිවේට් කරන්න පුළුවන් කියන එකත් මම මේ අවස්ථාවේ කියා සිටිනවා. ඒ වගේම තමයි අද අපි ජනතාවට බියෙන් සැකෙන්තරව ජීවත් වෙන්න දෙනම් පොලිසිය ඉතාම හොඳ සේවයක් කරනවා. සෞභාගයේ දැක්ම අනුව පොලිසියට අවශ්‍ය කරන සහන, බට, ආහාර මේ වගේ දේවල් අපි දෙනවා. චිත්තධෛර්ය වැඩි කරන්න, ඒ වගේම ගායන්ත කරුණාතිලක මැතිතුමා,
ඔබතුමන්ගේ කාලයේ
මන්ත්‍රී මැතිතුමා කරපු නිර්දේශ ඇත්ත වශයෙන්ම ඉතා අගය කරනවා. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරමින් පොලිස් හමුදාව නැත්තම් පොලිස් ආයතනය ඉතාම දියුණු කරමින් ඉතාම කාර්යක්ෂම සේවාවක් බවට පත් කරමින් අපේ රටේ බියෙන් සැකෙන්තරව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් අපි හදන්න සම්පූර්ණයෙන් උත්සාහ ගන්නවා කියමින් මගේ වචන සම්පූර්ණයෙන් සමාප්ත කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔතු චාමර් මන්ත්‍රීතුමා,
අපේ ගරු පොලිස් භාර ඇමතිතුමනි, පොලිසියට රිෂන් එක අවශ්‍යයි. දැන් හමුදාවට දෙනවා වගේම ඔබතුමාට මම ඉල්ලීමක් කරනවා පොලිසියට රිෂන් එක දෙන්න කියලා.
ගරු තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමියනි.
රිවර්ස් එකද?
පොලිසිය පිළිබඳව මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මූලිකව. ඉස්සල්ලාම සුබපතනවා අපේ නව ඇමතිතුමාට. ඔබතුමාර කිව්වා වගේ මධ්‍යස්ථ ඇමතිවරයෙක් වෙනවා නම් ආරක්ෂක නිලධාරියෙක් හැටියට හිටපු එක අපි ඉතාමත්ම අගය කරනවා. ගරු ඇමතිතුමනි, දැන් පොලිසියේ තියෙන ප්‍රශ්න ගණනාවක් මට බොහෝ අය කිව්වා. දැන් මේ පොලිසියේ අර ඉන්ස්පෙක්ෂන් තියෙනවා. SSP මහත්තයා ඇවිල්ලා මාස 6කට සැරයක්, DIG මහත්තයා ඇවිල්ලා අවුරුද්දකට සැරයක්, SP ඇවිල්ලා මාසකට සැරයක්. මේවා මේ මේ තියෙන ඉන්ස්පෙක්ෂන් වලදී, ඒ පරීක්ෂණ වලදී මම හිතන්නේ පොලිසිය හුණු ගන්න ඕනේ, ඒ ස්ථානය අලංකාර කරන්න ඕනේ, ඒ වියදම් හොයන්න ඕනේ. හැබැයි මේ ඉන්න නිලධාරීන්ගේ අරමුදල් තියෙනවා මේ සඳහා වැය කරන්න. ඉතින් පොලිසියට සිද්ධ වෙනවා මේ නිලධාරීන්ට වටපිට ඉන්න ව්‍යාපාරිකයන්ට මේ සඳහා උදව් කරන්න කියන්න, වෙනත් පෞද්ගලික මූලාශ්‍ර වලින් සල්ලි ගන්න. ඉතින් ඇත්තරම මේ කාරණය මම හිතන්නේ පොලිසියට නොගැලපෙන දෙයක්. පොලිසිය හිඟමනේ ගරු ඇමතිතුමා, මම ගරු ඇමතිතුමා මම කියන එක පොඩ්ඩක් අවධානයට ගන්න. ඔව් නෑ වෙන කතාවක් ඉති. පොලිසිය ඒ ඉන්ස්පෙක්ෂන් වලදී පොලිසිය හිඟමනේ යවනවා වටේපිටේ ඉන්න ව්‍යාපාරිකයන් ගාවට හුණු පිරියත කරන්න, අරකට මේකට. ඉතින් එතකොට ඇත්තරම උසස් ගුණාත්මක පොලිස් නිලධාරියෙක් නිර්මාණය කර ගැනීමේදී එක බාධාවක් වෙනවා. ඒ පිළිබඳව අපි ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. දැන් ත්‍රිවිධ හමුදාවල ඒ වගේ තත්ත්වයන් නැහැ. ඒ නිසා තමයි ඔවුන් යම් ස්වාධීනත්වයක ඉන්නේ. ඉතින් ඒකම කලින් රංජිත් බණ්ඩාර මහතුමා මතු කළා පොලිසියේ ප්‍රවාහන පහසුකම් හා සම්බන්ධව. ඇත්තරම අපි දකිනවා පොලිස් හැම පොලිස් ස්ථානයකටම ලබා දීලා තියෙන කොහෙන් හරි ගේන ඉන්දියන් වාහනයක් තමයි ලබා දීලා තියෙන්නේ පොලිසියේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න. එතකොට විශේෂ ස්පෙෂල් ඩියුටි තියෙනවා. එතකොට ට්‍රැෆික් සේවාව සලසන්න තියෙනවා, උසාවියන්න තියෙනවා, විශේෂ මෙහෙයුම් තියෙනවා,
මේ වගේ දේවල් වලට කරුණා කරලා පොලිසිය අවශ්‍ය වෙන ප්‍රවාහන අවශ්‍යතාවයන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන්න කියන කාරණේත් මම මේ අවස්ථාවේදී කියනවා. ඒකම අර රේෂන් එක ආහාර දීමනාව තමුන්නාන්සේලාගේ ඒ ජනාධිපතිවරණයේදී ඒ වෙච්ච පොරොන්දු මාලාවේ තිබිච්ච ප්‍රධානම දෙයක් තමයි ත්‍රිවිධ හමුදාවේ අනිත් සියලුම අයට ඒ ආහාර දීමනාව දෙනවා නම් පොලිසියටත් අනිවාර්යෙන් ආහාර දීමනාව දෙනවා කියන පොරොන්දුව තමුන්නාන්සේලාගේ තිබුණා. හතවසෙම්ම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ තේ පොරොන්දුව තිබුණා. නමුත් දැන් ආණ්ඩුව අපේ නෙමෙයි. ඒ පිළිබඳව තමුන්නාන්සේගෙන් අපි මතක් කරලා සිටිනවා. මොකද අපි දකිනවා රාත්‍රියට සමහර නිලධාරීන්ට යුනිෆෝම් එකක් ඇඳගෙන කන්න තැනක් නැහැ. සමහර ලාවට ඔය කොහේ හරි චයිනීස් වල කොහේ හරි හෝටල් වල ඒ පොලිස් නිලධාරීන් රස්තියා දෙනවා. එහෙම නැත්නම් කොහෙන් හරි කන්න පුළුවන් කන්න හම් වෙන කන්න දෙන තැනකට ගිහිල්ලා කනවා. සාමාන්‍ය ගම් වල ඉන්න පුරවැසියෙක් පොලිසියට කන්න දෙන්නේ නැහැ. ඒ පොලිසියට ඒ පොලිසියෙන් වැඩක් නැති නිසා. හැබැයි මතක තියාගන්න දැන් අර නිරාහාරව කැමර දෙයක් නැති පොලිස් නිලධාරියාට සද්භාවයෙන් කැමැත්තෙන් කරගෙන ගිහිල්ලා කන්න දෙන්නේ එක්ක ගමේ ඉන්න හොඳම අවිධිමත් නීත්‍යානුකූල නොවන ව්‍යාපාර කරන පුද්ගලයා තමයි කන්න දෙන්නේ. ඔන්න එතකොට පොලිසිය බාල් දෙනවා. පොලිසියට තව කටකතාවක් හැදෙනවා. මේකම දැන් පහුගිය අපේ ආණ්ඩු කාලේදී මේ පිළිබඳව යෝජනාවක් ආවා. අපි පොලිසියෙන් නිර්දේශ ගත්තා. එතනදී ආව සුළු නිලධාරියෙකුට රේෂන් එක හැටියට රුපියල් 3500ක දීමනාවකුත් ඉහළ නිලධාරියෙකුට රේෂන් එක හැටියට රුපියල් 14000කට එහා දීමනාවකුත් දෙන්න කියලා ඒ ගත්ත නිර්දේශ වලින් මාවා. මේක හරි කැලියක්. එතකොට සුළු නිලධාරියාගේ බඩගින්නයි ඉහළ නිලධාරියාගේ බඩගින්නයි දෙකම එකයි. මේ දෙගොල්ලන්ගේ බොක්ක එකයිනේ. එතකොට සුළු නිලධාරියා රුපියල් 3000කින් කන්න ඕනේ. ඉහළ නිලධාරියා 14000කින් කන්න ඕනේ. ඉතින් ඒ වගේ තිබිච්ච ඒ අසමමතික කාරණා නිසාත් මේක යටපත් වුණා. ඉතින් ඒකම විශේෂයෙන් පොලිස් නිලධාරියෙකුගේ පැය 8 සේවයේ අපි ඉතාමත්ම හොදාකාරම් දන්නවා. සෑම පොලිස් නිලධාරියෙක්ම පැය 12ක සේවයක් අනිවාර්යෙන් කරනවා. තමන්ට දුරස්ථ ප්‍රදේශවල ඒ අය රාජකාරිය යොදනවා. සේවා ස්ථානය සහ සේවා කාලය පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය මේ අවස්ථාවේදී මම යෝජනා කරනවා. එතකොට බුද්ධාංශ ගැන කතා කරනවා. දැන් බුද්ධාංශ ගැන දැන් අර පාස්කු ප්‍රහාරයේ බුද්ධාංශ දැනුම් දුන්නා. බුද්ධාංශ මෙහෙම අනුතරක් සිද්ධ වෙනවා කියන එක බුද්ධාංශ දැනුම් දීලා බුද්ධාංශ කියපු දේවල් නිසි කලමනාකරණයක් නොකරපු නිසා තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. දැන් බෝලේ හැට දානවා, බෝලේ මෙහාට දානවා. දේශපාලකයන් නිලධාරියන්ට දානවා, නිලධාරියා දේශපාලකයන්ට දානවා. ඒ බෝල පාස් කරන අය ඉන්නේ අපි පැත්තේ නෙමෙයි, දැන් තමුන්නාන්සේලාගේ පැත්තෙමයි. හිටපු ජනාධිපතිතුමා මේකට වග කියන්න ඕන කියලා එක කට්ටියක් බෝලේ දානවා. ආයේ හිටපු ජනාධිපතිතුමා හිටපු පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක ලේකම්ලා මේකට වග කියන්න ඕන කියලා තා පැත්තකට බෝලේ දානවා. ඉතින් ඒ නිසා ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ කරුණා කරලා මේ පිළිබඳව දැන් ඉතින් මේක
ඔබතුමාට මිනිත්තු 2ක කාලයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
ඒ නිසා මේ පිළිබඳව කරුණා කරලා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන එකත් මම මේ අවස්ථාවේදී මම යෝජනා කරලා සිටිනවා. දැන් අර මහර සිද්ධිය මේ පිළිබඳවත් බුද්ධාංශ දැනුම් දුන්නා. හැබැයි මේක දැන් අලුත් බන්දනාගාර ඇමතුමාගේ අවධානයට යොමු කරන්නේ. දැන් මේක මේ පෙති ගැහුවා, දැන් හිරකරුවෝ පෙති ගැහුවා කියලා විමල් වීරවංශ මහත්තයා කියනවා. රටේ ඉන්න මිනිස්සු කියනවා නෑ හිරකරුවන්ව පෙති ගැහුවා කියලා රටේ ඉන්න මිනිස්සු කියනවා. දැන් හිරකරුවන් පෙති ගැහුවා කියලා ආණ්ඩුවේ විමල් වීරවංශ මහත්තයා කියනවා. රටේ ඉන්න මිනිස්සු කියනවා නෑ හිරකරුවන්ව පෙති ගැහුවා කියලා රටේ මිනිස්සු කියනවා. එතකොට හිරකරුවන් පෙති ගැහුවද හිරකරුවන්ව පෙති ගැහුවද කියන කාරණය පිළිබඳව විශේෂයෙන් කියන්න ඕන. දැන් අර මනෝ
උත්තරයක් දෙන්න ගරු මන්ත්‍රීතුමා, ඊයේ මම මාතර මහර වන්දනාගාරයට ගියා. ඒකේ ඇතුළේ වෙලා තියෙන සිද්ධිය ගැන දැනට CID එකෙන් පරීක්ෂණයක් කරගෙන යනවා. මේකේ වන්දනාගාර නිලධාරීන්ගේ වෙඩිපහරකින් කිසිම කෙනෙක් මැරිලා නැහැ. ඒ මැරිලා ඉන්න සියලුම දෙනා මැරිලා තියෙන්නේ ඇතුළේ කට්ටිය ගහගෙන. වෙඩිපහරවල් තියලා තියෙනවා, වෙඩිපහරකින් මැරිලා නැහැ කවුරු. මරණ පරීක්ෂණ වලින් ඒවා එළි වෙලා තියෙනවා.
තුෂාරේන්ද්‍ර මන්ත්‍රීතුමා,
හොඳයි, අපි ඔබතුමාට සුබපතනවා. ඔබතුමාගේ නව පත්වීම වැඩියෙන් බන්දනාගාර හදලා වැඩියෙන් සිරකරුවන් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ දැන් ඒ දෙමව්පියෝ ඉතින් ආය ආපහු මගේ කාලේ ගරු මන්ත්‍රීය මගේ කාලේ මේ. ඒ නිසා මම
අපට දුන්නා වගේ නෙමෙයි, ඉදිරියේදී ඔබතුමාලත් බන්දනාගාරට ආවොත් අපි හොඳට බලා ගන්නවා.
ඔව් බොහොම 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 ස්තුතියි. ඉතින් ඒ නිසා විශේෂයෙන් මම කියන්න කැමති මහර මම මමත් හිටියා මාස 6ක් 7ක් මහර බන්දනාගාරයේ අසල දෙමව්පියන් අඬනවා ඔව් දෙමව්පියන් අඬනවා තමන්ගේ දරුවා පිළිබඳව
ඔබතුමාගේ කාලය අවසන් කර මන්ත්‍රීතුමා
ඉතින් මේ පිළිබඳව මනෝ විද්‍යාඥයින්ගේ මගේ කාලය මොකද්ද ඔබතුමාගේ
කාලය අවසන්
කාලය අනේ දරු මන්ත්‍රීතුමිය මට මට මගේ විනාඩි ජයසිලාලවතෝල මහත්මයාත් මට විනාඩි දෙකක් දෙන්නම් කිව්වා මට 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 කියන්න තියෙන කාරණේ අවසාන කාරණේ මට විනාඩි දෙකක් අවශ්‍යයි
විනාඩියකින් අවසන් කරන්න උතුම් මොකද විනාඩියකින් අවසන් කරන්න
විනාඩි දෙකෙන් අවසන් මට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව 69 ලක්ෂයක් ජනතාව රැවට්ටුවා රාජ්‍ය සේවක රැවට්ටුවා වැඩි සහන වැඩි පොල් දේවල් දෙනවා කියලා කොමිෂන් සභා දෙනවා කියලා මේවා කරා අන්දමර සිරකරුව වෙනුවෙන් ඇඬුවා රණවිරෝ රැවට්ටුවා අර 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 පිටකොටුවේ පිටකොටුවේ විනාඩි දෙකක් කියන මැතිනි ඔය පිටකොටුවේ හිටපු ආබාධිත රණවිරුවන් සියල්ල රැවට්ටුවා ඒ විතරක් නෙමෙයි මේ රජය අපේ රටේ 69 ලක්ෂයක් විතර නෙමෙයි අපේ රටේ ඉන්න හරක්
ටිකක් රැවට්ටුවා
මම මේක සභාගත කරනවා මම සභාගත කරන්න ඉඩ දෙන්න වාරියපොළ ප්‍රාදේශීය සභාවේ වාරියපොළ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා මන්ත්‍රීවරුන්ට ලියුමකින් දැනුම් දෙනවා 8 වෙනිදා සභාව රැස් වෙනවා ඒ රැස් වෙන න්‍යාය පත්‍රය තුල පනාදරගම හේනේ ගෙදර මස් කඩේට මස් සැපීම සඳහා නව ඝාතනාගාරයක්
අවසන් කරන කර්මාන්තතුමා
මට ඉද දෙන්න නව ඝාතනාගාරයක් ඉදිකිරීම සඳහා සාකච්ඡා කරන නව ඝාතනාගාරයක් ඉදිකිරීම සඳහා සාකච්ඡා කරනවා කියලා මේ රටේ මේ ආණ්ඩුව 69 ලක්ෂයක් ජනතාව විතර නෙමෙයි මේ රටේ සියලු දෙනා විතර නෙමෙයි මේ රටේ ඉන්න හරක් ටිකක් රැවට්ටුවා කියනක මේ අවස්ථාවේදී කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා